උපන්දින දවසේ දරුවන්ට දෙන්න දරුවෙකුට දෙන්න වටිනාම දෙයක් තමයි සද්ධර්මය. ලෝකෙ මොනතරම් ලාභ තිබුණත් සම්පත් තිබුණත් ඒ හැම දෙයකටම වඩා වටින ලාභය සද්ධර්ම ලාභය. වෙන මොන දේ තිබුණත් ඇති පළක් නැහැ කියලා යම් වෙලාවක දින දවසක් වෙනවා. හැමදාම සතුට සොන්නත් සැපය සද්ධර්ම ලාභය තුළින් ලබන්න පුළුවන්කම තියෙනවා. සෝනහාමුදුරුව මහා සම්පත්ති විත් කෙනෙක්. ඒ රජ ගෙදරින් පිටු ගෙදරින් ආපු රජවරු සිටුවරු ඒ මහා සම්පත් අතහැර දාලා ඇවිල්ලා ගහක් පල්ලෙ ගලක් පල්ලෙ වැඩ ඉඳගෙන සීතලෙන් උණුසුමින් පීඩා විඳිනවා. මෙසි මදුරුවන්ගෙන් කරදර බාධක තිබුණා. උන්වහන්සේලා නිරතුරුවම මුවෙන් පිට කළ වදන් වෙලක් තිබුණා. අහෝසුකං අහෝසුකං අහෝසුකං. සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේට මේ පිළිබඳව පැමිණිලි ලැබුණ අවස්ථා තිබුණා. මේ හාමුදුරුවන්ට රජ ගෙදර මතක් වෙලා දෙහිටි ගමන් අහෝසුකං කියනවනේ සැපයි කියන්නේ. මහණකමේ හිටියට තාම රජ ගෙදර වගේ හිත තියෙන කියලා සම්හාරු සැක කරලා බුදුරජාණන් වහන්සේට නිදි කරනවා. බුදුරජාණන් වහන්සේ ගෙන්නලා ඒ රජවරුන්ගෙන් රාජකුමාරවරුන්ගෙන් සිටුවරුන්ගෙන් අහනවා ඇත්තද මම? ඔබ වහන්සේලා තාමත් මේ රජ ගෙදර සිටි ගෙදර සැපගෙන ආවර්ජන කරනවා කියන්නේ. උන්වහන්සේලා මතක් කරනවා මේ ස්වාමීන් රජ ගෙදර සිටි ගෙදර අපි හැමදාම දෙවි 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 ඒ ගෙදරින් තියෙන්නේ. හැන්දෑවේ අඳුර ගලාගෙන එනකොට මහා බියක් හිතේලින් කංගී කියලා කියන්නේ. මයන්තක්පුරේ රැකගන්නේ කොහොමද, කාගේ හැටලක් වේද කියලා, කවුරු ගොදුරක් රැකගන්නේද කියලා. මේ රජකම කවුරු උදුරගන්නේද කියලා, සතුරු රජෙක් කොයි වෙලාවෙ ඉදිරිපත් වේවිද කියලා. මෙතෙමතුරු අතරින් කවුරු ඉදිරිපත් වෙලා කුමන්ත්‍රණයක් කරලා මගේ රජකම පෙරගන්නේද කියලා කියන මේ පැත්තකින් වෙන ජීවිතකින් දෙවි දෙවි කියන පිටරජ දෙවරුන් එක්ක දෙස්වාමී මේ ගහක් පල්ලේ ගලක් පන්නේ වැඩ ඉඳගෙන මේ ලබන නිරාමිතයේ ඒ සැපයේ රජ දෙදර අවදානෙන් ලබන්නේ උන්වහන්සේලා පෙරදි ජීවිතයේ නිරාමිතයේ පද්ධර්මයෙන් ලැබූ නිරාමිතයේ ප්‍රකාශ වෙනදි මහන්සියාගේ පරිපාත දානයන් තුළ දකින්නට ලැබෙනවා. එපා දරුවන්ට අද දවසේ වර්තමාන ලෝකයේ විශේෂයෙන් දෙන්නට ඕන ත්‍යාගයක් සම්බුදුනේ. හැබැයි අපේ සමාරංගාවක් නවවරු පියවරුන්ගෙන් ඒ දරුවන් සද්ධර්මයේ ගලාගෙන ඉන්න තියෙන ඉඩ ආවරණය කරපු බවක් වෙනවා. මේ සද්ධර්මයේ නිතිලෙප ජීවිතයට මනසට ගලාගෙන ඉන්න නම් කියන එකම භාෂාව ලෝකී පාලි භාෂාව. ඒ හැරෙනකොට ඒ සද්ධර්මයේ මනසට ලං කරන්න තියෙන එකම භාෂාව කියන භාෂාව. ඒ ටික දරුවන්ට නැති වුණොත් ඒ සද්ධර්මයක් ඒ දරුවන්ගේ මනසට යන්නේවත් නෑ. මේ සද්ධර්මයේ වෙනත් කිසිම භාෂාවකින් මේ දහම් පද විවරණය කරලා දෙන්න කිව්වන් කමක් කියේ හිතන්න අමාරුයි. එනිසා ඒ මනසට ධර්මයේ ගලාගෙන එන ක්‍රමයක් සලසා දීම විශේෂයෙන්ම වදිනවා කියන්නේ කමක් කියනවා. එහෙම නැති වුණොත් ඒ දරුවන්ට යම් කාලෙක සද්ධර්මයෙන් පොර වෙලා ඒ ජීවිතේ නන්නක් ආරවින් කියල තියෙනවා. මහමුද මැද රුවල් බිඳිනවක් වගේ. එනිසා ඒ ජීවිතවලට ගැන සිල්ල පිණිස ධර්මය ලබා ගන්න පුළුවන් මං එකක් හදලා තියෙන අනෙක් අනෙක් භාෂාවන්ගෙන් බණ කියවෙන ඇති ඒත් සද්ධර්මය ඒ විදිහින් ලබන්න පුළුවන් කියලා හිතන් තියෙනවා. එනිසා ලෝකයේ අද ඉන්න තරුණ පෙළ මේ වේගයෙන් මුණගැට යන බවක් තියෙනවා. තරුණ හිතේ නමකට යන ලක්ෂණ පහළ වෙමින් පවතිනවා. ඒ විතරක් නෙමෙයි දරුවෝ පවා කුංචි දරුවාගේ හිතේ පවා විශේෂ හිත ගතියක් කුංචි හිත ගන්න බවක් වෙනවා. එනිසා ජීවිත දිහා කප්පින සීමින් බලලා ඒ තරුණ හිතවලට ළමා හිතවලට දැන සිල්ල පිණිස ධර්මයන් කරලා දෙන්න ඕනේ. නැත්නම් මේ රාග රක්ත ලෝකේ, ද්වේෂ බරිත ලෝකේ, මෝහ පතල ලෝකේ යන කිසි දරුව අතරම නියම කියවන අතරම නියම කියවන අනාපේම කියවන මම් මුලා වෙන්නට පුළුවන්. ජීවිතවල තනතුරු කරගන්න පුළුවන්. එන්සාරියත් සංකප්පෙන් කියනවා. අද දවසේ අපි විශේෂයෙන් යාත්‍රා යොමු කරගන්න පුළුවන් ධාතන රත්නයක් මාත්‍රිකාවක් වෙනවාදක්ති යෝචේ වාක්ත සතං ජීවේ අපස්සං ධම්මිතං සද්ධර්මයේ නොදැන අවුරුදු 100ක් ජීවත් වුණා ඒ ජීවිතයක් නතමක් ඒකාහං ජීවිතං සේයේ පස්සතේ ධම්මිතං සද්ධර්මයේ දැන එක දවසක් හරි ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ජීවිතයම මගේ කාරුණික බුදුරජාණන් වහන්සේ මේ සද්ධර්මයේ දේශනා කළේ මම දුකටපත් වෙච්ච අතරමයේ ඉච්ච අම්ම කෙනෙක් තරමින් කරගෙන ඒ අම්ම ලෝකේ මාතරණ වුණා නාත වුණා හැබැයි ඒ අම්ම වීර්යයක් වුණේ දුකගේ වෙන දුක නිවන මඟ හොයාගෙන මහලු ඒ අම්මව හඳුන්වලා දුන්නේ බහුපුත්තික මාතාවයි කියලා. පස්සේ කාලෙක බහුපුත්තික පෙරණින් වහන්සේ කියලා හඳුන්වනවා. මේ අම්මා බිම ලක්ෂණ වටිනා ජීවිතයක් ගත කළා. දුවවරු 7 දෙනෙක්ගේ පුතුණවරු 7 දෙනෙක්ගේ අම්මා වුණා. දරුවන් 14 දෙනෙකුගේ අම්මා වෙච්ච මේ මාතාව දරුවන්ට කළ යුතු යුතුකම් දාස්ත කළා. දැනුගත් කළා මේ දොර ඉද කඩන් වතුතිමවල හදලා දුන්නා. අතරමැද කාලේ ස්වාමියා නැති වුණා. ඒ බර අඩුවක් දරුවන්ට නොදැනෙන්නේ ඒ අම්මා ඒ වගේ දෙයක් කළා. අවසානයේ දරුවන්ගෙන් ඉල්ලීමක් වුණා මේ දැන් අපිට තියෙන දේවල්ක් කියලා දෙතන හදලා දෙන්න. අම්මා කල්පනා කළානේ මගේ පුතුන් ඉල්ලීච්ච දරුවෝනි මේ දරුවෝ මට අනුතරක් කරන එකක් නෙවෙයි. මට අයහපතක් කරන එකක් නෙවෙයි. මාව රැක බලාගන්න. ඒ නිසා කොයි දරුවත් මගේ පුතුන් ආපු දරුවෝනි. ඒ නිසා වෙනසක් නෙවෙයි සමිතිය දෙදලා දෙන්න. සමසේ සම්පත්තික සියල්ල බෙදලා දුන්නේ මේ අතර නම් ලොකු පුතාගේ ගෙදරට ගියා මෙලෙදී කියන්නේ ඒ නාටක ලොකු පුතා එක්කලා වෙනසක් දෙන්නේ නැහැ මේ වදන් වෙලා හන පුතන් මට ටිකක් සංවේගයක් ඇති වෙන ලොකු පුතාගේ ලේලි වෙනවා දෙවනි පුතාගේ ලේලි වෙනවා දෙවනි පුතා ළඟට ගියාම දවස්යි දෙකයි දතුන් දී වදන් වලම තමයි. ඊළඟට පුතා ළඟින් එහෙම වෙන එකක් නැහැ කියලා හිතුවත් එතනක් හයි නේ. පුතු 7 දෙනා ළඟටම ගියා එක්මත් දෙකින් ලබන්නේ. කොහොමවත් මේ දිවල කොහොමවත් මගේ දිවල මට හිමි කරන්න තාක්නේ. දුවනගේ දේවල් වලට ගියා. එතනදී ඉය අපදකින් ලබන්නේ අපිට කියලා වැඩි දෙන්නේ නැහැ. ඒ ඉතින් අපේ ගෙදර මේ කියලා තවත් දෙකකින් ලැබෙන්න කියන්නේ. දැන් මේ අසරණාම් මත යන්නේ නැතනක් මේ යනවා කියලා දැන් කල්පනා කළා. මට පිට වෙන්නේ මට ජීවත් වෙන්න දී කියලා කියන්නේ. දැන් ඉතනමයි මම කියන්නේ. දැන් බොහෝම මහලු වයසකටපත් වෙනා ඒ වුණත් මොනක් නේ මම දුකාවනේ කියන්නේ එතන හැමෝටම පිළිසරණ ලැබෙන තැන ඒ සද්ධර්මයේ දුක් දෝමනස්සානං අත්ංගමාය ශෝක පරිද්ධවානං සමිච්චනාය ශෝක පරිදේවයන් නැති කරන දුක් දෝමනස් නැති කරන තැන ඒ බඳු ධර්මයක් එතන තියෙන්නේ එතන නිරුක්තිය බුදුරජාණන් වහන්සේගේද කරුණාව ලැබෙනිය අම්මා වික්ෂුන් මහත්මියට ඉඳ ලැබුවා ජීවිතය අධිෂ්ඨාන සම්පූර්ණයි. ඒ ජීවිතේ ගාක් අධ්‍යක්ෂින් ලැබපු අම්මා කෙනෙක් අනේ සැප ලබන්න කියලා උත්තර දේවල් කළා. ජීවිතේ පුරාම හිුවේ සැප සම්පත් අවසානයේ ලක්ෂණය ලැබෙන. මම සැප කියලා හොයාගෙන ගිහිල්ලා තියෙන මොනවද? පිපාසයට බොන්න ලුණු වතුර හොයාගෙන ගිහුවා වගේ සැප ලබන්න කියලා කරපු දෙයක්. දුක ළඟා කරන දේවල් නේද මගේ ජීවිතේ කියලා කියන්නේ. මම දැන් වත්ත බෑසට දවසක් රාත්‍රියේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණායිත ලක් වෙනවා. බහුබුද්ධික මාතාව දෙරණියේ මේ රාත්‍රියේ මහ විසක්තියක් කරාගෙන ආවා. දැන් බොහොම හිතේ සංසිඳිලා මේ වෙනාවේ පද්ධර්මයක් බුදුරජාණන් වහන්සේට දහම් සම්පතින් කියලා. යෝ චේවත් සතං කීවේ අපස්සංගමිනුන ධර්මයේ නොදෙන බොහෝ කාලයක් ජීවත් වුණාට වඩා ධර්මයේ දැනගෙන ඉතිරියට ජීවත් වුණා ඒ ජීවිතේ සද්ධර්මයේ වටිනාකම පිළිබඳව මොහොතක දේශනා කරන්න සිදුවේ. ඇයට පුළුවන්කම ලැබුණා සියලු කෙලෙස්නාකාරහත් වේවිදම්. ඒතුන් දේශනාවයි අද දවසේ අපි මේ පින්කම් දෙහෙදී කරන්නේ වරිණේ කරන්නේ අත්පුරවා. සිංහතුනේ අපි බහුපිච්චිත මාතාව ගැන කර බලමු අපේ ජීවිතවලට සම්පත බලක් වෙනවා. ඒ බහුපුත්තික මාතාවත් යම් දවසක පුරුකී යෞවනයක් වෙලා ඉන්නේ. එදා ඒ සැප හොයන්න නොඑක් දේශ යන්නේ. ලස්සන ඇඳුම් පැළඳුම් ඕන සැප ලබන්න. ඇඳුම් පැළඳුම් නැති වුණොත් ඒ ජීවිතයේ සැපයක් නැහැ. නොයෙක් නොයෙක් පළඳනා වුණ නොයෙක් නොයෙක් වර්ග වුණ ඒව නැත්නම් මේ ජීවිතේ මහ දුකක් උටය දකින්නේ නැති. එනිසා ඒ අවදී අය ලක්ෂණ ලක්ෂණින් හොයන් පළඳනා අයිත්නම් ප්‍රයන් කියන හොයන් සැප පිළිතුරු හොයන දරන්නට ඊළඟට ඇය යවවන වයසේදීම කල්පනා කරන්නේ ජීවිතේ මෙහෙම දේවල් බෑ මෙහෙම ජීවිතේ සැපයක් නෑ පිළිපදන් විවාහයක් වෙන්න තියෙනවා මව දෙමව්පියන්ගේ ආධාරය ඇතුළු ස්වාමි පුරුෂයෙක් ලබා ගන්නට ඇති දැන් දුක දිවා ගන්න සැප ලබන්නේ එතෙන් එක්නාගත් සැප හොයාගන්න ඊළඟට අපිට ඉන්න තැනක් තියෙන්න ඕනේ. ගිරක් දොරක් හදාගන්න ඕනේ. නැත්නම් හිඳුකක්. ගිරක් දොරක් නැතිවෙන්නේ හිඳුකක් කියන ආයතනයකින් නිදෙන්න ඕනේ. ඔන්න දෙන්න එක තියලා ලස්සන ගේකුත් හදාගන්න ඕනේ. ඊළඟට අනේ මේ ගේ පාළුවේ. දරුවෙක් හඬක් අහන්න තියෙනවා නම් ඒ ගෙදර හරිය එළියක්. මේ දුක නිවා ගන්න, මේ දුක නිවා ගන්න සැපේ බලාපොරොත්තුෙන් දරු සැපයක් ගැන හිතන්න ඇති. ඊළඟට නැවත නැවතත් ඒ සැපත වැඩි වැඩියෙන් ලබන්න හිතෙන්නේ නැති. ඉතින් සඳරුවන් 14 දෙනෙක් ඇති කියලා. ඉතින් මේ දරුවෝ 14 දිනක් පුෂණය කරගන්න විකම් බෑ. ඒ දරුවන්ට දුකක් දෙන්න බෑ. එහෙම වුණොත් මහ දුකක් ඒක දැනෙන්නේ. ඒ නිසා ඉඩ පදන් ඕන සිඳුරුවක් සිටිය ඕන. සැප ලබා ගන්න, සැප හොයා ගන්න මේ දෙපළ බොහෝ විහිස දරන්නේ නැති ජීවිත දෙවක් සිටියේ ධාතුලක් එක්කින් නැති. බොහෝ ධන සම්පත් හොයා ගත්තා. මෙන් දරුවෝ ටික ගන්න ගත්තේ නැත්නම් ඉතින් කරදරයක් විතරක් එන්සයි දෙකින් දෙන්න සැප උදෙසා දරුවන්ට ගන්නන්න ගන්නල තරුණ වයසතාවෙන් පස්සේ දැන් දරුවන්ට රැකී රක්ෂාවල් ලැබෙන දෙන්නුම් ඉඩ කඩන් දෙකලා දෙන්නේ කියන්නේ දිවල් දරුවල් හදලා දෙන්නේ. එහෙම නැත්නම් අම්මා කෙනෙකුට හරි දුකක් තාත්තා කෙනෙකුට හරි දුකක් එන්සා උනේ දෙකින් දෙන්න ඒවත් හදලා දෙන්නේ. මේ අතරේ සැප ලබන්න කියලා සමීප කරගත් සංඥා අකාලේ නීතිය ඒ ලබන්න තිබිච්ච සැපය හිමි වෙලා ගියා. දැන් දරුවෝ ගැන හිතනවා පුතුන් හිතියා දැන් හොඳයි කියලා කියන්නේ. අවසානයේ දේපළ ටික ලියලා දුන්න දරුවන්ට ජීවිතේ ප්‍රයෝගයක් දෙන්න හිමිනා. දැන් කිසිවක් නැති වෙනවා. දරුවන්ගේ ගෙවල් ළඟට යනකොට දේපළ විතරක් දරුවෝ දැන් බහුපුත්තික මාතාව සැප හොයන්න කියලා කරපු වෙන දෙයක් ජීවිතය අවසන් කරලා තියෙන කෙනින්ද කවුරුවත් මිත්‍යා කරන්නේ මගට ආරට වෙටිස්සන්න කෙනෙක්. හැබැයි මේ අම්මා හොයාගෙන ගියේ දුක නෙමෙයි. මේ ආරට වැටෙන්න බලාගෙන ජීවිතේ ගොඩ නැගුවා නෙමෙයි. සැප හොයාගෙනයි ජීවිතය ආරම්භයේ ඉඳලාම ආවේ. නමුත් අවසානයේ ඒ මොහොතේදී වැටුණා. බලන්න ඒ දැනගෙන හිටිය ධර්මයේ මොකක්ද කියලා. ඒ හඳුනාගත් දුකක් තිබුණා. දුකට හේතුවක් තිබුණා. දුක නැති කිරීමක් තියෙන නැති කරන මගක් තිබුණා. ඒ යමස්ත දුක කියලා දැක්කින් ඒ දුක නැති කරන්න දුකට හේතුව ඉවත් කරන්න ඒ උත්සාහවත් ජීවිතය කියලා. ඒ යමක සැපයි කියලා දැක්කේ ඒ සැපේ ලබා ගන්න මාර්ගය ඒ දුක නැති කරන මාර්ගය එයන් ගමන කරනවා. ඒද මේ සත්‍ය හතර ක්‍රියාවට නඟලා තියෙනවා. හැබැයි ඒක ආර්ය ධනාර්යද කියන ගැටලුවක් වෙලා ඒ දැනගෙන හිටියේ ධර්මයේ මේකයි. ඒ හිතාගෙන හිටියේ යෞවනයේදී ලක්ෂණ දුන්න නැත්නම් දුකයි. හැදුම් තියෙනවනම් ලක්ෂණ පළඳනා තියෙනවනම් ඉතපයි. ඒවා නැත්නම් දුකයි. හොඳ සුවඳ හමන දේ තියෙනවනම් ඉතපයි. ඒවා නැත්නම් සමීයක් නැත්තම් විවාහ වෙන්නේ ඒක නිදුක ලක්ෂණ හොඳ වැඩගත් ඉන්නවා නම් හරි සයි. ඒ වගේම ඒ දුක හැටියට දැක්කා ගියක් වරක් නැත්තම් ඒක නිදුක දුකට හේතුවක් ගියක් වරක් වුණා ඒක ගියක් වරක් දැන්නා ඒ දුක නිරුද්ධ කරන්නේ දුක නිරෝධ කරන ප්‍රතිපදාවක් තියෙනවා. දැන් ඒ දුක දකින්න දුක නිරෝධ කරන ප්‍රතිපදාවක් තියෙනවා. ඇඳුම් නැති වුණොත් දුකයි ඒ දුක නැති කරන්න ඇඳුම් හෙව්වා. සුවඳ විලවුම් කලදනා නැති වුණොත් දුකයි ඒ දුක නැති කරන නිරෝධ කරන ප්‍රතිපදාවක් තියෙනවා. සමීප නැති වුණොත් මේක නැති වුණොත් දුකයි ඒ දුකින් මිදෙන්න මාර්ගය හොයාගෙන ගියා. ගියක් දොරක් නැති වුණු දුකයි ඒ දුකින් මිදෙන නිරෝධ කරන මාර්ගය හොයාගෙන ගියා. දරුවන් නැති වුණොත් ඒක මේ ජීවිතේ දුකක්. ඒ දුකින් මිදෙන්න ඕන, ඉතින් මිදෙන මඟ හොයාගන්න. දුක නිරෝධ ඊළඟට ඉඩ කඩන් වතු පිටි මවා ගන්න ඕන. ඒව නැත්නම් දුකක් ඉඳින්න වෙනවා. ඒ දුකින් මිදෙන්න ඒ දුක නැති කරන පිළිවෙතකට පිළිපන්න. වතු පිටි වවන්න දැක්කද ඉතින් වත් කරන්නද? ඉතිරක් කරන්නද? දරුවන් එක්කෙනෙක් දෙන්නෙකුට වඩා ගොඩක් දරුවෝ ඉන්න පිටතර තුරතල්ද? වටිනාකම පිටරේ ලියක්ද? දරුවෝ බොහෝ දෙනෙක් ලබන්න කැමති වෙනවා. ඒ කැමැත්තේ සැපේ ලබන්නේ ඒ දුක නැති කරන සැපේ ලැබෙන පිළිවෙත කියන්නේ. මේ විදිහින් ඇයද දුක දකිනින් ඒ දුකෙන් මිදලා සැප ලබන මාර්ගයට කියන්නේ. ඔන්න ඇය ජීවිතයේ දැනගෙන සිටිය සත්‍ය. ඇයි ජීවිතයේ දැනගෙන සිටිය ධර්මය. දුක හා සැප පිළිබඳව යගේ දැනුම. ඒ දුක හා සැප කියන දැනුම තුළ ඒ සැප ලබන්න ඒ කටයුතු කරලා අවසන් වීමක් පායි. අපි අපේ ජීවිත දිහා බැලුවොත් ඉන්නේ ඒ මහත්කිට මාතාව ඉන්න තැන තමයි ගද්දෙන්නේ කියන්නේ. යමක්ද දුක කියලා දකින්නේ බහුපුත්තිකා මදකපුතිකමයි දුක හැටියට දකින්නේ. බහුපුත්තික මාතාව සැපයි කියලා යමක් දැක්කේ ඒ සැපේමයි අපේ සිංහතුන් සැප කියලා දකින්නේ. එනිසා මුළු ජීවිතයම ගෙවනවා ඒ සැපය ලබන්නේ. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට අනුගමනය කරන්නේ වැඩ පිළිවෙල. මුළු ජීවිතයෙන් ඒ සැපය ලබා ගන්න. ඒත් අවසානයේ අපින් බවත් කම්මල තාර්තන වයස් ගත වෙනකොට බහුසුත්තික මාතාව වෙච්ච තැනට තමයි වෙන්නේ. ඒත් ඒ අම්මල තාත්තලා හොයාගෙන ගියේ සැපේම. දුකේ පාතපයි ඕන සැප ලබන ක්‍රමයයි අනුගමනය කළේ. නමුත් බලන්නේ ගත කළ ඒ අය ධර්මයේ හැටියට සැප සොයන මාර්ගයේ හැටියට හොයාගත්ත වැඩපිළිවෙල තුළ ඒ අයට ලැබිච්ච සැපේම. එය ජීවිතේ පුරාම රැවටිච්ච බවක් කියන මුලාවිච්ච බවක් කියන්නේ ජීවිතේ යම් දවසක නැතිලා කරන වෙලාව දුකට පත් වෙලා කාත් කවුරුවත් නැතිව මහත් දිහා බලාගෙන ඉන්නවා. දැස තියාගන්න වෙනවා නම් ඒ අනුගමනයේ කළ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව පිළිබඳව ඒ දැනගෙන හිටිය සද්ධර්මයේද කියන එක අපි ටිකක් විමසලා හිතලා බලන්න වටිනවා. අපි හුඟක් දෙනෙක් ජීවිතය ගැන හිතලා තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. අපි යමක්ද සැපයි කියලා හිතලා තියෙන්නේ ඒ සැපය ලැබෙන්නේ කුමකින්ද කියලා හඳුනාගත්තනම් සැප ලබන දේ හැටියට අපි හැම වෙලාවෙම තෝරාගෙන තියෙන්නේ දුක ලබන දෙයක්මයි. සැපයි කියලා අපි හිතාගෙන තියෙන්නේ දුකක්මයි. අපිට මේ ලෝකයේ තුල සැප දුක හඳුනගන්න බැරි වෙලා තියෙනවා. සැප දුක හඳුනගන්න බැරි වුණා විතරක් නෙමෙයි සැපේට හා දුකට හේතුවත් අපිට හඳුනගන්න බැරි වෙලා තියෙනවා. මෙන්න මේක තමයි සම්බුද්ධ දෙන්නේ. අද මේ වෙලාවේ මේ අවත මේ කලාති කුස්තරද්ද ඔයත් භාග්‍යවන්තයි වාසනාවන්තයි සම්බුද්ධ ප්‍රයාගෙන ඉනවා. ඒත් මේ අවත කුස්තරද්ද මේ සද්ධර්මයෙන් විදක් අහන්න ප්‍රවණී කරන් අවස්ථාවක් උදාස් කියලා ගන්න කියයි. ඇයි ඒත් සද්ධර්මයේ යොමු නොවුනේ? ඇත්ත දකින්න මේ සීතල රාත්‍රියේ කියන්නේ දෙන දුක. ඔය කිහිල්ල බිම වාඩි වෙලා ඉන්නේ කිනුන දුකක්ද? ඇත්ත මේ වැඩ පිළිවෙල දකින්න දුක උපදවන හේතුවක් හැටියට. දුක ඇති කරන හේතුවක් බණ අන්න යන්නේ. පන්සලට යන්නේ කිනුක දහම කියන්නේ සිල් සමාදන් වෙන එක හරි දුකක්, හරි කරදරයක්, හරිම වදයක්. දවසක් ගෙවන්න කොහොම දැක්කේ කියන මහා දුකකට පත් කරන වැඩපිළිවෙලක් කියලා කියනවා. එන්මයි ලෝකේ සපහා දුක හඳුනාගෙන තියෙන්නේ. එන්සා මේකත් දැනගිරුවක් නෑ. යොමු වෙන්න අදහසක් නෑ. එය දුක හැටියට දුකට දුක උපදින හේතු හැටියට දක්නවා මේ පැත්ත. ඒක සපහාසපියේ උපදින හේතු හැටියට හොයාගෙන ඒ සප ලැබෙන මාවත අපි අනුගමනය කරනවා බොහෝ විට බොහෝ දිනෙක අර බහිත මාතාව ආදී. ඒ ජීවිතේ පුරාම හිමි සප සතුට සප සතුට ගෙන දේ දෙන දේ තමයි ඒක ජීවිතේ පුරාම හිමි දුක නැති කරන ප්‍රතිපදාව තමයි. ඒ නිර්මල් ළමා වියේ ඉඳලම පුරුදුකලේ එහෙත් අවසානයේ දුකමත් දැයට උනේ යෝන් බව ජරාවෙන් කෙළවර වුණා. උපයාගත් ගේදොර ධන දාන්නේ දරුවන් කීමේ ආවිනාසා මහද්දන ආයොබ්බන ජරාන්ත යෝන් බව ජරාවෙන් කෙළවර වුණා. ධනිය විනාශ වෙලා ගියා. සතුට ලබන්න කියලා ත්‍යාගත් ඉතනිය අතරමඟ නිවිය. සැප ලබා ගන්න කියලා හොයාගත් ධර්ම මුතුරු ටික කිතුවක් ආරෙලෑ කියලා ගියා. අතරමඟ. උපයාගත් ධන සම්පත් ටික කියන්න අහිමි වෙලා ගියා. ජීවිතයේ දුක නැති කරන්න කියන හොය කිහම එකක් දැන් දුක වේදනාව ඇති වෙනවා. දැන් ගෙවිත් ජෝන් බිය ගැන හිතන කතනේ දැන් ශරීරයේ මොන තරම් හැරිලාද එදා සතුටින්නේ. එදා විවාහ ජීවිතයේ ලැබූ සතුට අද ලබන්න බැ. අද ඒ සතුට පිණිසී කියන්නේ නෑ කියලා. ඒ ගැන සිතරලා සතුට වෙන්න බැහැ. ඉඩකඩම් වවාගෙන ගේදොර හදාගෙන කොච්චර සතුටින් හිටියද? අද ඒ ගේදොර පේනකොට ඒ වතු පිටි අනුන් දුක් විඳිනවා දකින්නකොට අපි සතුට වෙන්නේ. අද දුකක් වේදනාවක් හම්බණයක් හිතට දැනෙනවා. මහා සතුටෙන් පිරිවරාගෙන ඉති දරු පැටව ටික අදහමින් වෙනවා. අහක බලාගෙන දරුවෝ ගැන හිතලා සතුට වෙන්නත් බැහැ. එයන්මට මොනවද සතුට වෙන්නේ ඉතුරු වෙලා තියෙන්නේ? ඒ සැප සතුට කියලා බලාපොරොත්තු වෙච්ච සැප සතුට ලැබෙනවා කියලා හිතපු එක දෙයක්වත් අද ඒක සැප සතුට ගෙන දෙන්නේ නැහැ. අද ඒ හැම දෙයකින්ම ඇයට උදාහරණ කරලා තියෙන දුක වේදනාව නම් සංකමනය. ඉතින් ජීවිතේ වර්තමාන සමාජයේ තුල ජීවෙන ජීවිත හැම එකක්ම වගේ මේ ගමන් මගදී දන් ගැනීම කරන්නේ මේම අවුරුදු 100ක් ජීවත් වුණත් බහුපුත්තික මාතාවගේ ජීවිතයේ කෙළවර සිටියා අන්තිම ලැබෙන සිටින්න. ඒ තවසානේ භාගේ හරි ඇය සද්ධර්මයේ තියෙනවා. සෝදාකින මාතාවත් ඒ වගේමයි අතරම වෙලා 90යක් ඉක්මවා ගිහිල්ලා ඒත් මුළු ජීවිතේම වැරදි මාර්ගයක වැරදි අධර්මයක ධර්මයේ කියලා හිතාගෙන දුක නැති කරන මඟ කියලා අනුගමනය කළ පිළිවෙත වැරද්ද නිසා දුක නැති කරන මඟ හරියට හඳුනාගත්තේ නැති නිසා දුක සැප කියන්නේ මොකක්ද කියලා හඳුනාගත්තේ නිසා යැයි දුකට පත් වුණා. අවසාන මොහොතේ හරියට හරි මඟ හොයාගත්ත නිසා සෝදානාසාවක බහපුත්තික මාතාවට මහරහත් හිමි වහන්සේලා හැටියට කවදාවත් සැප නැවත කවදාවත් දුකටපත් නොවන සැබෑ වූ දුක නිරෝධ කරන ප්‍රතිපදාවෙන් දිව්‍යවාගෙන සදාතනික මොහේ සනිතිලෙන් සලදා කරගත්තා. එනම් පින්වතුනේ අපිත් අපේ ජීවිතයේ දිහා ටිකක් ඉරිලවින් කළ බලන්න වටිනවා නේද? අපේ ජීවිතයේ ගලාගෙන යන්නේ කොහාටද? අපි සැප හොයන්නේ අපි හොයාගත්ත සැපේ මොකද්ද? අපි හොයාගත්ත සැපේ කොතනින් නතර වේවිද? දරුමන් වැටි දෙඩි කරලා අතරණ වෙච්ච ජීවිත කිසිර තියනවාද? කාත් කවුරුවත් පිටක් පිළිතරණක් නැතුව අනාථ කවුරු වලට වෙලා මහලු නිවාස වලට වෙලා දේශය ආපාරති බලාගෙන ඉන්න අතින් මවුරු කියවල ඉන්නවා. එනිසා අපි ටිකක් ජීවිතයේ පිළිබඳව මිට වඩා අර්ථවත් වගකීමක් ඇති හිතන්ට ඕනේ. මේ ටික වැඩියෙන් කියන්න ඕන මේ අත්හන්ත නෙමෙයි මේ ටිකවත් ගැන හැලතිල්ලක් නැති අත්හන්තයි දැනගන්න සලස්සන්ට ඕනේ. තමන් තමන්ට ලොකු අනතුරක් නේ කරගන්නේ. එනිසා අපි අපේ ජීවිත තුළ සැබෑ සැපේ උදා කරන සැබෑ ලෙස දුක නිවන මන්ත්‍රික ගමන් මඟ පිළිබඳව ටිකක් විමසිලිමත් වෙන්න තියෙනවා. අපි හැම කෙනෙක්ම සැපේ හොයාගෙන තමයි මේ යන්නේ. ඒත් අපි දන්නේ නේ අපි සැප කියලා රැවටිලා කියලා. පළඟෙටිය පහන් දැල්ලට හරි ආසයි හරි ආදරේ මහා සැපගෙන දෙන වස්තුවක් විදියට දකින්නේ. ඒත් පළඟෙටිය දන්නේ නැහැ ඉගිනි දැල්ල නපුරුයි කියලා. සැපගෙන දෙන වස්තුවක් මේ දකින ගිනි දැල්ලට පණින පළඟෙටිය දෙවියන් කිව්වා. ඒ පහන නුල නියදෙන්නේ. අපිත් මේ ලෝකේ සැපයි කියලා යමක් හඳුන ගත්තා නම් අපි දැනගෙන නෑ පළඟැටියක් අහින් දැල්ල වගේ අපිටත් ඒක නපුර සලකනවා කියලා. දුක උදා කරන තැනක් එතන තියෙනවා කියලා හඳුනගෙන නෑ පළඟැටිය ගිනි දැල්ල දකිනවා වගේ අපිත් සැපයි කියලා ලෝකෙ තුල දැක්කේ හැම දෙයක්ම හැම සැපයක්ම අවසාන කොයි විලාහරි කොයි මොහොතක හරි පළඟැටියගේ අත්දැකීම ශ්‍රී ලංකාවේ දේවි එනිසා දැන්වත් මෙතුණේ අපි ජීවිතේ ටිකක් වෙනසක් කරගන්න සද්ධර්මයේ ටිකක් යොමු වෙන්න මාසික දවසක්වත් සීල ගුණයක් පුරා ගන්න මන භාවනාව පිළිදෙන්න සිත්බැ සැප උපදවන ප්‍රතිපදාවක් යොමු වෙන්න කෙලෙහිතියලු නරියෙක් දවසක් හොඳටම බඩගිනි වෙලා ආහාර ටිකක් හොයාගෙන යන්න පිටත් වුණා. ටිකක් දුර යනකොට ඈතින් දකින්නට ලැබෙනවා මත් එල්ලලා තියෙන මත් වැදලි එල්ලලා තියෙන මහදහක්. නරියට හරි සතුටක් දැනුණා. මං හිතාගෙන හිටියේ මං මේ කර්මස්කාරයේ කියලා. නෑ මම බොහොම පුණ්‍යවන්තේ පෙරතින් කළ කෙනෙක් මස් වැදලි පුරවලා තියෙන අද නම් බඩ පිළින්න සංකීවන් කාලයක් ජීවත් වෙන්න පුළුවන් වේවි. සතුටෙන් දුවලා ගියා මේ ගහ යටට ළඟට යනකොට තියෙන ගහේ විතරක් නෙවෙයි මස් දුවලා ගිහිල්ලා කටින් ඇල්ලුවා අල්ලන අල්ලන එක මස් යන්නේ මල් මේක මස් නොවුනට අනිත් එක මස් වෙන්නේ නැති ඒකත් අල්ලලා බැලුවා මස් නෙවෙයි. දහ වටේම තිබිච්චව කටින් අල්ලලා බැලුවා මස් මල් වගේ. මේ බිම තියෙන්නේ මස් නොවුනට උඩ තියෙන්නේ නම් මස්. උඩ බලාගෙන හිටියද මේ වැටේයි මස් වැටේයි. වැටෙන වැටෙන එක කටින් එන්නේ මස් නෙවෙයි. මොද නරියා හිතනවා බිම තියෙන්නෙත්මත් නෙමෙයි. මේ වැටුනෙත්මත් නෙමෙයි. දෙන්න තියෙන්නේ. අපිත් සිංහතුන්ගේ නෝදනරියා වගේ ජීවිතේ ගෙවිච්ච දේ බැලුවොත් නැත්නම් අපි දුක ජීගෙන ගත්තා. ඒක ඉරක්නා කළා. ලස්සනයි. දෙක් දාගෙන ඉන්න මේ ගේදුරු ටික හදාගෙන දරු ටික ඉගෙන ගත්තාම ඉංග්‍රීසි දැනුමක් ටිකක් හම්බ වෙයි කියන්නේ. දැනුත් ඇති සත්‍යයක් නෑ දෙයට යනවා හවස දෙනවා. ඇවිල්ලා විතරපත් වෙලා දෙත්ලෙන් දාගන්න ඕනේ හිතනවා. දැන් දාගෙන ඉන්න දරු ටික ගන්නවා. ඉස්සාවල් ටිකක් හම්බුයි. අතීතයත් තනින්න වර්තමානයත් තනින්න දැන් ඉඳ බලාගෙන අනාගතයත් පහඹ වේ කියන ඉතින් නෝඩ නරියක් වෙන්න එපා. අනාගතයට ලැබෙන අත්දැකීමක් ඒකමයි. එනිසා දැන්වත් අපි නිරවටිච්ච ජීවිතය වෙනසකට හරවගන්න සැබෑ සැපයක් හොයාගෙන යනවා කියන එක. දුක මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුක නැති කරන්නේ කොහොමද? නැති කරන පිළිවෙත මොකද්ද? සැබෑ සද්ධර්මය හොයාගෙන ඉන්න දවසක් ගියක් නැත්. අපි බලන්න ජීවිත දිහා අපි හැම කෙනෙක්ම සැපම වෙලා තියෙන බාහිරේ. බාහිර වස්තු කාරණා වලින් තමයි සැප වෙලා තියෙන්නේ. බහුපුත්තික මාතාවගේ චරිතය බලන්න. ඒ සැප වෙලා තියෙන්නේ බාහිර දේවල් වලින්. ඔබත් මමත් මෙතෙක් ජීවිතේ සැප වෙලා තියෙන්නේ බාහිර වස්තු වලින්. රත්නාවක් තිබුණ ඉගෙනගත්තොත් සැපයි. ඉගෙන ගන්න දරුවොත් රත්නාවක් ඇතොත් සැපයි. රත්නාවක් නැතොත් දුකයි. බිරිඳක් තනියේ හිටියොත් සැපයි. නැති වුණොත් දුකයි. දරුවෝ හිටියොත් සැපයි. නැත්නම් මේ විදිහට අපි තෝරගත්ත පැත්තක් තියෙනවා. හැම දෙවිලාවකම අපි සැපම වෙලා තියෙන්නේ බාහිර ලෝකෙින්. අපි සැබෑ ලෙස සැපම දැකලා නැහැ. ඊළඟට දුකට හැටියට දුක හැටියට අපි යමක් දැකලා තියෙන්නේ. දුක හැටියට අපි වෙන් කළ දේක් වෙලන් කළ දෙයක් වෙලා සැපේ අපි දුක හැටියට දැකලා තියෙන්නේ. සැප උපදවන කාරණාව පිළිවෙත දුක උපදවන පිළිවෙත හැටියට දැකලා තියෙනවා. දුක උපදවන පිළිවෙත සැප උපදවන පිළිවෙත හැටියට දැකලා තියෙනවා. අපි මේ සත්‍ය හතර වර්ධවාගත්ත බව කියන්නේ සැප තියෙන කිමතුනි මේ ලෝකී බාහිර වස්තු කාරණාව වෙනුයි. සැප තියෙන්නේ සැප උපදවා ගන්න පුළුවන් වෙන්නේ අපේ මනස තුලයි. සැපය කියලා කියන්නේ මානසික අත්දැකීම එකක්. ඒක මේ කයට හෝ බාහිරයට හෝ වයිසී එකක් නෙවෙයි. ඒ මානසික සැපය ලබන්න පුළුවන් ක්‍රමයක් අපි හොයන්න ඕනේ. අර සෝදාහාමුදුර වෙනින් මහ රජවරු මහ සිටුවරු ඒ මහ සම්පත්පත් නර දාලා අර වනදා ගහක් පල්ලි ගලක් පල්ලි වැඩ ඉඳගෙන අහෝසං අහෝසං බලන්න සද්ධර්මයේ පිහිට කුච්චරද කියලා. අපි මොහොතකට යොමු වුණොත් ඒ සැප ලබා දෙන සැබෑ මඟට අපට මේ ජීවිතයේ පුළුවන් වේවි ඒ සැබෑ සැප ළඟා කරගන්න. අපි හුඟක් වෙලාවට ඒ සද්ධර්මය ඉතප ලබා දෙන ගමන් මග දකින්න දුක ඇති කරන මග නැති වෙනවා. ඒ බඳු ලෝකයකට මොනවා කරන්නේ? සීල ගුණයක් පුරා ගන්න එක, දානයක් පින්කමක් කර ගන්න එක, බණ ටිකක් අහන එක, භාවනාවක් වඩන එක, ගුණයක් පුරන එක දුක හැටියට දකින්නවා නම් දුක උපදවන කාරණාවන් හැටියට දකින්නවා නම් ඒ බඳු අසත් ධර්මයක ජීවත් වෙන අය අවුරුදු 100ක් ජීවත් වෙන ජීවිතයක් නෙමෙයි. ඒ ජීවිතේ කාන්තෙන් අවසන් වෙන්නේ කෙලවර වෙන්නේ මහා මගට වැටෙන ජීවිතය අපරිම කරගත් කෙනෙකි. එර්කා මේ බහුකීර්ති මාතාව ගැන සිහි හොයාගෙන ගියත් අඳුනේ සිහි හොයාගෙන ගියා. අවසාන මොහොතේ හරි එනිසා අපිත් අපේ ජීවිත දිහා බලන්න ඕන කින්නේ. බුදුරජාණන් වහන්සේ දා බෝධිරාජ කුමරුවා දේශනා කළා. අත්තානං සේතියං ජඤ්ඤා රක්ඛේයනං සක්ඛං. දෙන්න මඤ්ඤතරං යාමං සතිසද්ධි සම්දිසෝති. මේ ජීවිතේ යාම තුනකට බෙදලාම දේශනා කරනවා. බාලවියේදී ජීවිතය පෝෂණය කරගන්න දහමින් පෝෂණය කරගන්න බැරි වුණා නම් අතින් ලැබියා නම් තරුණ වියේ මැදියම් වයසේදී ඒ ජීවිතය සුරක්ෂිත කරගන්න තියෙන දහමින් ජීවිතය පෝෂණය කරගන්න. ඒ යාම දෙකම ගෙවිලා ගියා නම් මහලු වියේදී හරි ජීවිතයේ සුරක්ෂිත භාවයක් ඉඳලා ගන්න තියෙන සද්දමින් ජීවිතය පෝෂණය කරගන්න තියෙන. එහෙම මහලු වියේදී හරි ජීවිතයේ දහමට යොමු කරනවා නම් පඬිතුකෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා පින්වතුනි කෝණහාසේ කින නන්දෝ නිත්තං සද්දලිති. අන්ධකාරේ නෝනත්තා පදීපං ගවිත්තක. අපි මේ අඳුරෙන් මිදෙන්න ආලෝකයක් හොයන්න ඕනේ. එදිකා ජීවිතයේ මීට වඩා ගැඹුරින් අධ්‍යයනය කරලා සැපවින් යුතු දිවාලන සැප ලබා දෙන ගමන් මඟ මොකක්ද කියලා හඳුනා ගන්න. දුක කියන්නේ මොකක්ද? දුක නැති කරන පිළිවෙත මොකක්ද කියලා හැබැයිත් හඳුනා ගන්න වෙනවා. බහුපුත්තික මාතාවගේ චරිතය පූර්වාදර්ශයේ හිතේ තියාගෙන ඒ සැපයි කියලා හොයපු හැම දෙයක්ම අවසාන මොහොතේ ඒක දුකම විරුම කරලා දෙන දුකම ළඟා කර දෙන්නේ නැහැ. ඒ අත්දැකීම ඔබට මට ලැබෙන්න බැරි කමක් නෑ මත දවසක. එනිසා අපිත් යමක් හදේට තියෙන්නේ ජීවිතයේ දිහා නැගිරියල බලන් කියලා තියෙනවා. අපිත් මේ ලෝකයේ තුල සැපයි කියලා රැවටිච්ච දෙයක් විමසිලි මාත්‍යලා බලලා මේ සැපේ සැපේ ලෝකෙම සම්පූර්ණද තියෙන්නේ. ඒ සැපේ උපදව ගන්න කොහොමද කොතනින්ද කියලා හිතන බලන් තියෙනවා. ජීවිතයේ ගැන ටිකක් ඉඳින්න දහමට මීට වඩා ටිකක් සමීප වෙන්න බලන්න. නැත්නම් අපි හැමදාම ජීවිතේ කාරණේ ජීවිතේලා. සදාත්ම කතාවක් කියන ඉන්දියාවේ මනුෂ්‍යයන්ට ආයුෂ ලබා දෙන්නේ. මහා බ්‍රහ්මයා මිනිසුන්ට ආයුෂ දෙන වෙලාවේ මිනිසුන්ට ආයුෂ දුන්නේ අවුරුදු 40. මේ මිනිස්සුන්ට කොච්චර දුන්නත් නදී නෝබක් නේන මේ නම් නදී හැටලි පොඩ්ඩක් හිටපන් කියලා කොච්චර ඉන්න කියලා කියනවා. ගුරුවෙක් ආව යාට අවුරුදු 40ක් දුන්නා. මේ ගුරුවා කියන මට නම් දැන් ඉතින් කල්ලිම නිදි බරා දෙන්නේ වෙන්නේ මට 20ක් ඇති. අනුස්සයාගෙන් අහනවා ඔබට ඕන දේ ඉතුරු ඉත. හා දෙන්න මට දෙන්නේ 70 60ක් කරගන්න. ඒත් මදි. ඊළඟට ආවේ බල්ලා. බල්ලාටත් දුන්න අවුරුදු 30ක්. බල්ලා කියනවා මේ නේ මෙයා නේ දිවල් මෙහෙ කර කර ඉන්න ඉතින් මම 15ක් තියෙනවා. මනුස්සයගෙන් ඇහුවා මට ඕන දේ දෙන්න. බල්ලාගේ 15ක් දැක්. 75. ඊළඟට ආවා බකමු. අවුරුදු 10ක් දුන්නා. මේ මට එපා. මේ රැට විතරයි මට ඉන්නේ. දවල් තියන්න බෑ කපිට කොටන. මට පහක් හිටියොත් ඒ මිනිස්සුන් යනවා දෙන්න දෙන්න.
නාසය.
ඉතින් මිනිස්සු මේ වයසේ තමයි ජීවන්නේ. අවුරුදු 40 වෙනකම් ඉඳලා ඉන්නේ. ඊළඟට බූරුවගේ වයසේ බරාදීනවා නේද? දේවල් හදන්න, ආවාහන කරන්න, දෙකඩන් වලන්න, අහන්න බූරුවගේ වයසේ. ඊළඟට බල්ලගේ වයසේ මුරකන් වයසේ. දරුවෝ කියනවා මේ ගේ බලා ගන්න කෙනෙක් නෑ. අපි ජීවිත එකක් යනවා දරුවෝ ටික කියලා යන ධම්මලා. ඉතින් කරන්න දෙයක් නෑ බල්ලාගේ වයස. ඒ ටිකක් දෙවන. ඊළඟට ඉන්නේ බකමුණගේ වයස. අන්නේ කෑවද? බේත් ටික දීගුවාට කියලා ඇව්වාම බක මූණගේ වයසත් දෙවලා අන්තිමට නිකම් නිදිල යනවා. ඒ නිසා අපට දෙන බබේ වයස 40 වෙනකම් ඒ වයස තුල අපිට කරගන්න පුළුවන් ජීවිතේම සතුටු කරන දේ ඒ කාලය තුල ඉතිරෙන්න ඕන. මේ සුදුසුකම් තියෙන්නේ නාම මේ ශාසනයේ හිටියේ දිස්සුදුසුකම් කියලා මම කරුණායි කියලා කියනවා. බොහොම සුළු පිළිසයි වැඩි කිව්ව වෙලා ශාසනයේ කාවි. ඒ නිසා මේ ශාසනයේ තුල බොහෝ සැප ලැබෙන මාවක් තියෙනවා. ඒ නිසා අයබඳු සැබෑ සැප ළඟා කර දෙන ඒකින් ධම්මගතෝ දීපිටකම් දෙනවා. ජීවිතෙන් ඒ තරුණ දරුවන් දෙපළගේ අද දිනේ ජන්මදිනයේ සමරන දරුවන් දෙපළට ජීවිතයේ සදහම සහාගෙන සදාත්මික ඥානයේ සංසිඳීම ලබන්නට මේ තුන් දහම් පඳුර උතුම් පන්දින ත්‍යාගයක් වේවා. ඒ ජීවිත ධර්මයේ ආලෝකයෙන් ආලෝකමත් වේවා කියන ආශිර්වාද කරනවා. සිංහම් සිංහවත් හැම දෙනාටම මේ සද්ධර්මීය මන්ත්‍රයන් භාගලින් සැබෑ සැප සොයා යන ඒ ධම්මඟ සොයාගෙන දුක ගෙවා ගන්නට සියලු ශක්තිය නෑ ඒ කාන්තියෙන් සැලසේවා වී ආශිර්වාද. ආකාසත්තා චුම්මත්තා දීවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චං රක්ඛන්ති බුද්ධසාසනං. ආකාසත්තා චුම්මත්තා දීවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චං රක්ඛන්ති බුද්ධසාසනං. ආකාසත්තා චුම්මත්තා දීවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්ති සිවං සදං. ධර්මස්වනං සිතින් අපට කරගත් දාන මේ ජීවිතයේ මේ ගෞතම සාක්ෂියෙන් කර දෙවිවාලෙන ඒ සම්මියන් විස්තර කරගෙන ලෞකික සැපයෙන් යන ජීවිතයේ සම්මියයි නතු දිනක බුදුව ලෝකේ තම ධම්ම දුසාදාගෙන කල්‍යාණ මිත්‍රයි ක්‍රේන නිබ්බෝ සතිය බුද්ධ දේශකයන් වහන්සේලාට අල්පේ සාක්ෂිමහේ සාක්ෂිකාත්මයන් කෙතරම් කිලි දෙවියන්ටත් මේකයි කියවා දේශනා පතන බෝධීන් වහන්සේ මේ සත්‍යයි සාදු කියලා දෙවියන් කියනවා. දායකත්ව දරුව කෙනෙකු නැමින් අප හැම දිනම නමින් විතරේදී තින්වලා කරත් වෙන සියලු ඥාතිනිකයි කියන්නේ කින්දෙන සතුට වේවා කියලා කියනවා. දුක්ඛ සංසාරක තුරින් කර වේවා යන ඉන්වත් හැම දෙනාටත් වැඩි වැඩි දෙනාටිය දරුවන් ආදී කවුරුන් වෙන කියලා දෙනාටත් විශේෂයෙන් දන්නේ මේ දරු දෙකලට බුද්ධ ආදි රත්නත්තරේ අනන්ත ආශිර්වාදයෙන් සිහිතෙන තුන් වලින් කියන්නේ අනන්ත ආනන්දයෙන් කරගත් පුණ්‍ය කියලා බලන්න භාවයෙන් සපත සාන්තිය තුමනේ වෙන සිල්ලන්ගේ නිරෝගී සම්පත්තිය සිර ජීවනයේ සිදුවා මේ විරිතර දෙර්භාදු කාසික පීඩාවන් නිරේවා සම්පූර්ණ රකිනස්නා විඳාම් වේතන් යාපන් කටයුතු ආදින්ක කටයුතු දින්දින් සකල වේවා සතර කතරේ සරණාතුරු නරකාදී විකිටුයි දුර්ජනේශ්වරෙන් නිදී සත්‍රිසයෙන් ලැබෙනත්තු ධර්මයන් දියවෝදීන් වදින්න නිවන් සියකේවාන් දෙන්නා නිදී අභිවාදන සීදෙත් නිසංවාපචාය සත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන් සුඛංගලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංජ සම්පත්ති අතෝ නිබ්බාන සම්පත්ති නෝති සම්පත්ති